Honorable Dilip Vedarachi, you have 14 minutes. Order, please. Honorable Sanjeev Edirimana to the chair.
Ulasarudha Garukaraka Sabha Antitumani Buddha Sasana Saha Agamika Sanskruti Katutu Pilibada Amathyanshayat Jati Gurmayan Palathapalana Amathyanshaya Kipe Ganak Adahas Kipayak Idiripat Kirimata Avasthawa Labima Gana Gambhirma Satutu Wenawa Visheshayenma Buddha Sasana Amathyanshaya Gana Katha Karanakota Buddha Sasana Amathyawaraya Hatiyata Garu Mahinda Rajapaksa Mathumaya Amathyanshaya Ganima Gana Mam Bohoma Satutu Wenawa එතුමා බුද්ධ ශාසනය වෙනුවෙන් ධම් මෙහෙවරක් ඉෂ්ට කරපු හොඳ නායකෙක් හැටියට එතුමා මම මේවත්තා සිහිපත් කරන්න ඕන. එදා ඉඳලා අපේ ඒ වගේම තමයි අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා. පෞගේ යහපාලන ආණ්ඩුව කාලේ බුද්ධ ශාසනය දිනු කරන්න විශාල මෙහෙවරක් ඉෂ්ට කරා. මේ අටම ස්ථාන 12ම ස්ථාන අඩුපාඩු ඒ සියල්ලක්ම ඉෂ්ට කරන විශාල මුදලක් වැය කරලා ඒ සියල්ලක්ම ඉෂ්ට කිරීමේ කටයුතු ආරම්භ කරා. ඒ වගේම චෛත්‍යයන් 1000ක් ඉදි කිරීමේ වැඩ කටයුතු මේ රටේම ලංකාව පුරාම ආරම්භ කරමින් දැනට චෛත්‍ය 25ක් පමණ නිම වෙමින් පවතින ඒ කටයුතු කරගෙන යනවා. ඒ වගේම තමයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ අවුරුදු 25ක් තිස්සේ එතුමා ශාසනික සේවාවන් චෛත්‍ය ඉදි කිරීම සංගාවාස දහම් පාසල් ගොඩනැගිලි ඉදි කිරීමෙන් සෑම පන්සලකටම සිමෙන්ති කොට 150 200 ලබා දෙමින් ඒව ලබා දුන්නේ කංකසන්තුරේට සිමෙන්ති නැවක් ගෙන්නලා ඒ කංකසන්තුරේ ඉඳලා තමයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෑම පන්සලකටම සිමෙන්ති ගෙනල් දුන්නේ ඒ වගේ වැඩසටහන් රාශියක් එතුමා ඉෂ්ට කරා ඒ වගේම ජාතික උරුමයන් රැගෙන කටයුතු කරා ඉතින් ඒක තමයි මම අද කියන්නේ ඒ කරපු වැඩ පෞගේ ආණ්ඩුවේ එතුමා ඒ කරපු වැඩ අද නතර කරලා තියෙනවා. උසාල වැඩ කොටසක් නතර කරලා තියෙනවා. ඉතින් වැඩ කොටස නතර කරලා තියෙන ආයතන මම පොඩ්ඩක් ප්‍රකාශ කරන්න කැමතියි. තිස්ස මහරම් රජ මහ විහාරස්ථානය පොදු පහසුකම් කටයුතු සඳහා රුපියල් 183ක්, තිස්ස මහරම් රජ මහ විහාරයේ ධර්මශාලා ගොඩනැගිලි 165ක්, තිස්ස මහරම් රජ මහ විහාරයේ දහම් පාසල් ගොඩනැගිලි 140ක්, උද්දකන්ද රජ මහ විහාරයේ සංඝාවාස ගොඩනැගිලි ඉදිකිරීමට 1421ක් සීතු බෝධාරාම විහාරස්ථාන සංඝාස ගොඩනැගිලි ඉදිකිරීම 180ක් කච්චේරිගම වෙහෙරන ගොඩනැගිලි විහාරස්ථානයේ ඉදිකිරීම 175ක් ඒ වගේ මැණික් රජ මහ විහාරයේ දෙමහල් ගොඩනැගිලි ඉදිකිරීමට 217ක් ඓතිහාසික නදිගම්මල විහාරස්ථානයේ සංඝාවාස කටයුතු සඳහා 112ක් ගල්වැය පුරාණ රජ මහ විහාරස්ථානයේ චෛත්‍ය රාජන් වහන්සේ ඉදිකිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරහා 114ක් ඓතිහාසික මානප්පල්ලුව රජමහා විහාරස්ථානයේ කෞතුකාගාරයේ ඉදි කිරීමට 174ක් ඓතිහාසික උප්පාවලි විහාරස්ථානයේ පැරණි ස්තූප ගැනීම සඳහා ඒ වගේම හාතගල් රජමහා විහාරස්ථාන ධර්මශාලා ගොඩනැගිලි ඉදි කිරීමට 200ක් ඒ වගේම ඓතිහාසික කසාගල රජමහා විහාරස්ථානයේ අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ළඟම පන්සල් බෞද්ධ සංස්කෘති මධ්‍යස්ථාන ඉදි කිරීමට 24ක් ඓතිහාසික කසාගල රජ මහ විහාරයේ 128ක් වලස්මුල්ල සුධර්මා විහාරස්ථානයේ ආවාස ගොඩනැගිලි ඉදිකම 167ක් මේ සියලුම පන්සල් අපේ රාජ්‍ය මැතිතුමනි මේ සියලුම පන්සල් වල නායක සාමීන් වහන්සේලා අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක දේශපාලන කටයුතු කරන පන්සල්. ඒතර මේ පන්සල් වල 2019 වර්ෂයේ තමයි මේ වැඩ කටයුතු ආරම්භ කරේ. මේව ආරම්භ කරේ ජාතික යන්ත්‍රෝපකරණ අන්තෝපකරණ හරහා ඒ වගේම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හරහා තමයි මේව ආරම්භ කරේ මේවයි කොන්ත්‍රාත් පෞද්ගලික ආයතන දීලා නැහැ මේ වැඩ කටයුතු බාගට නිම වෙලා තියෙනවා දැන් අවුරුද්දක් වෙනවා මම පෞගේ දාසල් මම තැමතුමත් ගියා මිටි සමාරම් පන්සලකට මේ වැඩ කටයුතු එහෙම අකඩ කම්බුරු දිරනවා ඉතින් මේකේ හේතුව අපේ අමතුමා මේ වැඩකටයුතු පන්සල් වල නායක සාමීන් වහන්සේලා දැන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට කියන්නේ නැහැ සජිත් ප්‍රේමදාස මේක හදපු නිසා බැනුම් අහයි කියලා. එතකොට ගමේ ඉන්න දායකයෝ ඒ පක්ෂේ ඉන්න දායකයෝ අගමැතිතුමාට කියන්නේ නැහැ මේක හදන්නේ කී තුරු වැඩ කරන්න කියලා. එතන බැනුම් අහයි කියලා. එතකොට මේ පන්සල්ලේ තියෙන මේ ගොඩනැගිලි එතකොට එහෙ ඉන්න දැන් මන්ත්‍රීවරු 6 දෙනෙක් ඉන්නවා. මේ පොහොට්ටු මන්ත්‍රීව 6 දෙනෙක් ඉන්නවා. මේ 6 දෙනාවත් මේව ගැන කතා කරලා අගමැතිතුමාට මුදල් නම මේ බුද්ධ ශාසන අගමැතිතුමාට ඉදිරිපත් කළ මේව හදන්න කටයුතු කරන්නේ නැහැ. ඉතින් මේවා පෞරාණික දේවල් වගේ දැන් නටබුන්නෙන්න යනවා. ඉතින් ඒක නිසා මම ඉල්ලීම කරනවා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා මේව දන්නේ නැහැ. ඇත්ත කතාව. එතුමා කුරුණෑගල. එතුමා ගමේ එනවා. එතුමාට මන්ත්‍රීවරු 6 දෙනා කියන්නේ නැහැ. ගමේ ඉන්න දායකයෝ කියන්නේ නැහැ. ගමේ ඉන්න හාමුදුරුවෝ කියන්නේ නැහැ. බයයි. මේ සජිත් ප්‍රේමදාස ආරම්භ කරපු වැඩනේ. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න කැමති මේ පලක ඉවත් කරලා ඒ තමුන්නාන්සේලාගේ පලක ගහලා මේ පන්සල් වල වැඩ කටයුතු මේ අවුරුද්ද ඉදම කරන්නයි කියන එක මම මේ අවස්ථාවේ මම මහින්ද රාජපක්ෂ ගරු අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා මම මේ කටයුතු කරන්න කියලා. ඒ වගේම තමයි දහම් පාසල් ගොඩනැගි ලංකාවේ මා ආරම්භ කරා. අද ගස් යට දහම් දැනුම ලබා දුන්නේ මේ දරුවන්ට. ගස්තර දහම් දැනුම ලබා දෙන දරුවන්ට දහම් පාසල් ගොඩනැගිලි ඉදිකිරීම ව්‍යාප්තිය ආරම්භ කරා ලංකාව පුරාම. එයින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොඩනැගිලි 38ක් ආරම්භ කරලා තියෙනවා. කවුරුත් හදන්න කෙනෙක් නැහැ, බලන්න කෙනෙක් නැහැ, යන්න කෙනෙක් නැහැ, ගමේ මහමුදුරු කියන්නේ නැහැ. ඉතින් මේ ගොඩනැගිලි 38ක් හදිගස්සලා දෙන්න අපේ දහම් දැනුම අහිංසක දරුවන්ට මේ යට කටුළු. ඒ වගේම තමයි මම කියන්න කැමති ගොඩනැගිලි අපේ ගරු කාර්ය සභාපතිතුමනි, ඒ වගේම සමාජීය ආර්ථික සංස්කෘතික ආගමික දේශපාලනික ආර්ථික උරුමයන් නැති ඉතිහාසයක් සහ පුරා විද්‍යාත පහසු බිම් ඇති අපේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙහෙර විහාර දායකව දියුණු කිරීම සිංහල බෞද්ධයන් වශයෙන් අපේ යුතුකමක්, අපේ වගකීමක් ඒක. ඒ නිසා අපි මම බුද්ධ ශාසනය වෙනුවෙන් අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ අවුරුදු 2000 ඉඳලා අවුරුදු 20ක් වෙන පාර්ලිමේන්තුවේ මගේ ප්‍රතිපාදන වලින් සෑම පන්සලකටම 75%කට වැඩි පන්සල් වලට මම රුපියල් ලක්ෂ බැගින් ලබා දීලා තියෙනවා. චෛත්‍ය ඉදිකිරීම කටයුතු කරන්නත් පන්සල් වල වැඩ කටයුතු කරන්නත්. ඒ වගේම තමයි සෑම යහපාල ඒ වගේම සජිත් ප්‍රේමදාස මැතිතුමා මමත් ජාතික වෙසක් උත්සවය සජිත් ප්‍රේමදාස මැතිතුමා අපේ ආණ්ඩුව කාලේ ගිය අවුරුදු 2016 ජාතික වෙසක් උත්සවය අපි හම්බන්තොට දිස්ත්‍රික්කයට ගෙනාවා. පුරාණ රජමහ විහාරස්ථානයේ අපේ කතුරු මේ නයිගල පුරාණ රජමහ විහාරස්ථානයේට ජාතික වෙසක් උත්සවය ගෙනල්ලා අපි ඒකෙන් පන්සල් 150කට රුපියල් ලක්ෂ 3 බැගින් මුල් හම්බන්තොට දිස්ත්‍රික්කෙම දුන්නා. ඒ මේ නයිගල පුරාණ රජමහ විහාරස්ථානයේ අවට වටේ ඔක්කොම පන්සල් දියුණු කරා, මම්මාවත් දියුණු කරා. 2016 අවුරුද්ද අපි ලොකු උත්සවයක් කරලා ඒ ජාතික වෙසක් උත්සවය කොළඹින් මෙහාට ගෙනාවේ නෑ, දකුණු පළාතට ගෙනාවේ සජිත් ප්‍රේමදාස දිලිප් පෙදාරච්චි පමණයි. ඉතින් ඒ වගේ දේවල් අපි ඉෂ්ට කරා අපේ අවුරුදු කාල සීමා තුළදී. ඒ නිසා මම කියන්න කැමති මේ අපේ ජාතික උරුමය අපේ සංස්කෘතික කටයුතු ඇමතුමනි, තිස්සමහරාම මාගම් ඉතිහාසය අවුරුදු 200ක් පැරණි නැදිගම්බිල පුරාණ රජමහ විහාරයේ පුරාවිද්‍යා කැණීම් සංඝ රක්ෂණය සම්පූර්ණයෙන් දැන් නතර වෙලා. මේ හොයලා බලන්න. මේ දැන් කැණීම් ඔක්කොම නතර වෙලා තියෙන අවුරුද්දක් වෙනවා. ඒ වගේම තමයි තිස්සමහරාම විහෙර ගොඩල්ලේ අලුතින් සොයාගන්න කැණීම් නතර වෙලා. යටාල දාගබ තරම් විශාල දාගබ අවුරුදු 200,000 පරණ දාගබක් අද කැණීම් කටයුතු කරගෙන අපේ නතර වෙලා තියෙනවා. මේ හොයලා බලලා කටයුතු කරන්න. ඒ වගේම අම්බලන්තොට පුච්චවලු වාල්කුආරාමේ දාගැප් පොළවලට සොයාගත්ත පොළොව යටින් හොයාගත්ත හර හොයාගත්ත ඒ සාහාර එහෙම සම්පූර්ණයෙන්ම රක්ෂණය නතර වෙලා තියෙනවා. ඉතින් මේවා පෞරාණික දේවල්, ඒවා නතරලා තියෙන ඔබතුමා ඒවා හොයලා බලලා කටයුතු කරන අපේ හම්බන්තොට දිස්ත්‍රික්කේ. ඒ වගේම තමයි 1818 අපි මම විශේෂයෙන් මතක් කරන්න ඕන 1818 ඌව වෙල්ලස්ස කැරල්ලේදී හම්බන්තොට දිස්ත්‍රික්කෙන් දිවිදුන්නා ඒ කරල්ල සටන් මෙහෙව්ව දිස්ත්‍රික්කේ නායක 4 දෙනෙක්. වලවේ ඔරුකමේ මුහන්දිරම්, කිවුලේ අමදෝරුරාල, ලුණුගම්බෙහෙර සීනිමුන්නේ ගමේ සීනිමුන්නේරාල, වීරකැටියේ කොන්දගල සපුගඩුරාල, කිරියප්පු උඩමල්ල රාල. මේ 4 දෙනා තමයි හම්බන්තොට දිස්ත්‍රික්කෙන් සටන් මෙහෙවන්න මොණ්ඩාගල 1818 කැරළේ සටන් කරලා ඒ පස් දෙනාගෙන් හතර දෙනෙක් කම්බන්තොට කච්චේරිය එල්ල මැරුවා. එක්කෙනෙක් කලමැටි වරායෙන් අරන් ගියා ඒ රටට හිර කරන්න. ඉතින් මේගොල්ලොන්ට ලංකාවේ ගිය අවුරුද්දේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ ඒගොල්ලන්ගේ රාජද්‍රෝහී හැටියෙන් නම් කරපු රාජද්‍රෝහීන් මේ ලේකණෙන් ඉවත් කරලා ඒගොල්ලෝ මේ රාජද්‍රෝහීන් නොවේ කියලා ගැසට් එකකින් ප්‍රකාශයට පත් කරලා විරුවන් හැටියට ප්‍රකාශයක් පත් කරා නිදහස් උත්සව වේලාවේදී. මම හම්බන්තොට කච්චේරියේ ගිය අවුරුදු නිදහස් උත්සවයේ මම තමයි ආර්තම්පතට ගිහිල්ලා මම ඒ අවස්ථාවේදී මේ ගැන මතක් කරලා මම ඉල්ලීමක් කරා. ඉල්ලීමක් කරලා දිස්ත්‍රික් සම්බන්ධ කමිටු ඉදිරිපත් කරා. ඉදිරිපත් කරලා මම කොළඹට දැනුම් දුන්නා. කොළඹින් මේ කරා මේ 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 ඔක්කොම ලිපිලේඛන තියෙන මම සභාගත කරනවා. මේක තියෙන්නේ මේ ගරු මැතිතුමනි බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම් මේ ඒගොල්ලෝ කියනවා මේ බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම් ලියුම තියෙනවා. ඊළඟට අධිකරණ අමාත්‍යාංශෙල්ලේ ඒ තියෙන එල්ලා මරපු නිසා අධිකරණ අමාත්‍යාංශ හොයාගන්න බැරුණා. ඒක තාම මේකේ වාර්තා හොයලා හම්බන්තොට DDC එකට එව්වේ නැහැ. ඒක හම්බන්තොට DDC එකට එව්වම ඒක ජනාධිපතිතුමා විසින් මම ජනාධිපතිතුමාට ලියලා ඇව්වා මේ ගැසට් කරන්න ඕන මේ පස් දෙනත් හම්බන්තොට මේ මේ වීරෝරුවන් හැටියට නම් කරලා ගැසට් කරන්න ඕන මේගොල්ලෝ මේ මේ හම්බන්තොට අපේ නාතිවරු ඉන්නවා හැමෝගෙම නාතිවරු ඉන්නවා මේ පස් දෙනාම මැදමුරණට සම්බන්ධ කට්ටිය ඉන්නවා හම්බන්ත අංගලේ අපිට සම්බන්ධ කට්ටිය ඉන්නවා මේ මේ හම්බන්තොට දිස්ත්‍රික්කේ පදිංචි මේ මේගොල්ල දරුබුණු පුරෝ ඉන්නවා මේ මිනිස්සුන්ට මේ ගෞරවයක් අභිමානයක් අපේ දිස්ත්‍රික්කේ එදා ඉඳලා මේ ඊට සටන් කරලා සියදී මේ ජීවිතේ නැති වෙච්ච ඒ නැති කරපු ඒ අයට ඒ අභිමානය අනික් කටේ ලබා දුන අභිමානය මේ නිදහස් උත්සවයටවත් ලබා දෙන්න කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
ගරු මන්ත්‍රීතුමනි තව
විනාඩි දෙකක් දෙන්න. මේ අපේ කට්ටියට මඩු කරලා දෙන්න. ඒ වගේම තමයි මේ මේ හම්බන්තොට දිස්ත්‍රික්කේ කුරුළුවින කියන ගම්මානයේ අද කුරුළුවින කියන සත්තු අතර තව අක්කර 50ක් දීලා සුද්ධ කරනවා ඒ පෞද්ගලික කුරුළුවිර කියන මේකේ ඒ සුද්ධ කරන එකේ අපේ තම රාජපක්ෂ මැතිතුමා දීලා තියෙනවා පන්සලට ඉඩම් අක්කරයක් ඒ අක්කරෙත් තියෙන්නේ 50යිනේ ඒකත් එක්කම ඩෝස කරනවා දැන් මම කතා කරා RPM මැතිතුමාට එතුමා දීපු ලියුමක් තියෙනවලු ඉතින් කරන් දෙයක් නැහැලු මම කරන් දෙයක් නැත්නම් මොකද මේ කරන වැඩේ තේරුම මේ පන්සලට දීපු ඉඩම් කෑල්ල වෙන් කරලා දෙන්න කරුණා කරලා ඔබතුමාලා මේ කටයුතු කරන්නේ පන්සලට දීපු ඉඩම් කෑල්ල කුරුළු වෙනේ පිටි කොළඹින් ආපු දානපතියොන්ට ඒක කරන්න ඕන වැඩ තමයි තියෙන ඉඩම් ඔක්කොමත් ඉවරලා තවත් ඉඩම් අල්ලගෙන කටයුතු කරනවා ඒ නිසා මම විශේෂයෙන්ම ඒ ගැන කතා කරමින් ඒ වගේම තමයි මේ අපේ ගරු අගමැතිතුමා නෑනේ අගමැතිතුමාට කියනවා හේනකඩුව පුරාණ රජමහා විහාරස්ථානය එතුමාගේ ඔක්කොම බාරහාර කරන ඒ විහාරස්ථානය එතුමාගේ පක්ෂේ මම මගේ ආණ්ඩුව කාලේ මේ පුරාණ විහාරස්ථානය කියන කතරගම දෙවි හාමුදුරුවෝ කතරගම යනකොට වැඩපු ස්ථානය ඒක එතන තමයි කඩුව මතක ඇතුගේ ඒ ස්ථානයේ පූජා භූමියක් කරන්න මම ඔක්කොම ලිපි ඉදිරිපත් කරලා ගැස් ගැසට් එකට ගිහිලා තියෙන්නේ එතනින් නතර වුණා ආණ්ඩුව පෙරළුණා දැන් මම මහින්ද රාජපක්ෂ ගරු අගමැතිතුමාගේ ඉල්ලීමක් කරනවා ගමේ තංගල්ල නගරේ තංගේ තියෙන පුරාණ විහාරස්ථානේ මේ 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 ලිඛිතේකර මන් ටික ලබා දෙන්නම් මේක පූජා භූමියක් හැටියට පත් කරලා දෙන්න අපේ ගමේ පන්සල අපේ පවුලේ පන්සල අපේ ඔබතුමාත් එක්ක ඉන්න පන්සල කරලා දෙන්න කියලා ඉල්ලීමක් මම ඉල්ලා සිටිමින් විශේෂයෙන්ම තව විනාඩියක් දෙන්න හම්බන්තොට දිස්ත්‍රික්කයේ සජිත් ප්‍රේමදාස මැතිතුමා චෛත්‍ය නම් හයක් හැදුවා තනි පෞද්ගලික ධනෙ චෛත්‍ය හයක් හැදුවා මේ මාස 29 වෙනිදා පොයේ දවසට 7 වෙනි චෛත්‍යයේ එතුමාගේ සුරතින් එතුමාගේ පෞද්ගල ජනපරත් පරිත්‍යාගයෙන් ජනතා මේ සසුනට පූජා කරනවා. ඒතකොට මමත් පොඩි මිනිහ හැටියට මමත් චෛත්‍ය දෙකක් හැදුවා මගේ පෞද්ගලික සල්ලි වලින්. මගේ අම්මට පිම්පිනිසයි පියාණන්ට පිම්පිනිසයි. මම ලබන සතියේ මේ මම හදනවා මේ අපේ
ගරු මන්ත්‍රීතුමනි කාලය අවසන්.
කදුරුපුකුණ විහාරස්ථානයේ මගේ නෝනගේ ගම්මානේ පන්සලේ මගේ උපන්දිනේ පෙබරවාරි 5 තුන්වෙනි චෛත්‍යයේ මම ඒ පන්සලේ මුල් ගල් තියෙනවා මගේ කදුරුපුකුණේ මගේ නෝනගේ අම්මටයි තාත්තටයි පින් සිද්ධ වෙනවා. ඉතින් මම ඒ වගේ බෞද්ධ කටයුතු වලට විශ්වාස මේව කරපු පුද්ගලෙක් හැම බුද්ධ ශාසනය වෙනුවෙන් අපරපේලා කටයුතු අපේ පරම්පරාය පවුල් එක්ක ඉඳලම පන්සල් වේර විහාර දාගබලා හේන කඩුව පන්සල විහාරස්ථානය වැඩ කටයුතු සියල්ල මගේ මී මුත්තල මුත්තල තමයි කරේ. ඒ නිසා අපි බුද්ධ ශාසනය වෙනුවෙන් උසාල සේවාවක් කරන නිසා මරු අගමැතිතුමාගේ ඉල්ලන මේ සේවල් හොයලා බලලා කටයුතු කරන්න
මම ඉල්ලීමක් කරනවා. බොහොම ස්තුතියි. ගරු වාසුදේව නානකාර එමතුමා.
ගරු සභාපතිතුමනි, ගරු සභාපතිතුමනි, මේ ගරු ජනගමන් නාර්ථයෙන් කොන් ඇමතුමාගේ නායකත්වයෙන් මෙහෙවෙන මේ විෂය ගණනාවක් තිබෙන මේ අමාත්‍යංශයේ භාෂා කාර්යය ඉටු කරන භාෂා කොමිසම, භාෂා දෙපාර්තමේන්තුව, ඒ වගේම භාෂා පුහුණු ආයතන, මේ ආයතන ගැන මම හිටපු භාෂා ඇමතිවරයා හැටියට උනන්දුවකින් අපි කරපු කටයුතු තවත් ඉදිරියට ගෙනමින් තවත් ලොකු දියුණුවක් ලබා දීමට සැලැස්මක් ඔබතුමා විසින් සකස් කර තිබීම අපේ රටේ භාෂාවේ, අපේ රටේ ජාතික භාෂාවන්ගේ අනාගතයට හොඳ ලකුණක් හැටියට මම කියන්න ඕන. ඔබතුමාගේ පියාත් භාෂාවේ වීරයෙක් හැටියට ඒ දිනවල මේ පාර්ලිමේන්තුවේ සභාගමේ හොඳ කියුම් සිංහල බසින් කියූ කාලය මට හොඳට මතකයි. දැන් අපි මේ ඊයේ අහන්න ලැබුණා ඩිජිටල් විප්ලවයක හිටපු ඩිජිටල් ඇමතිගේ, ඩිජිටල් විප්ලවයට යන්න පෙර අපි කාර්මික විප්ලවය පසු කළ යුතුයි. මම දන්න දේශපාලනයේ හැටියට මේ අවදි එකිනෙකට සම්බන්ධව ගමන් කරනවා, ඒක ඇත්තයි. ඒ අනුව ගත්තාම තමයි ඔය සිද්ධාන්තයක් තියෙන්නේ අසමාන ඒකාබද්ධ වර්ධනය කියලා. ඒ රටවල් ඒ අඩුදියුණු තත්ත්වයේ ඉඳලා, නැත්තම් කාර්මික වශයෙන් අඩුදියුණු තත්ත්වයේ ඉඳලා, ඒ රටවල් වල තිබුණු යටත්විත්ත කාලේ තිබුණු පීඩනයෙන් මිදෙන්නට කරපු අරගලවල ඉඳලා ඒ රටවල් වල සංස්කෘතික විප්ලවයන් පෙරට ආවා. ඉතින් ඒ නිසා අපිට කාර්මික විප්ලවය හා ඩිජිටල් විප්ලවය අතර තියෙන සම්බන්ධයත් අපේ අද තිබෙන ඉතාම අඩුදියුණු පොදු ආර්ථික තත්ත්වයක්, මේවා එකිනෙකට සම්බන්ධ වෙන ආකාරය ගැන යම් තේරුමක් ඇතුව අපි කල්පනා කළ යුතුයි. අපිට මේ අවස්ථාවේ යටත්විත්තභාවයෙන් මිදුණාට පස්සේ අපේ රටේ අපේ භාෂාවන් යටපත් වී තිබුණා, අපේ සංස්කෘතිය යටපත් වී තිබුණා. ඒ බයින් මිදී අපි නැවත ඒ අපේ භාෂාවේ උද්දීපනය, සංස්කෘතියේ අපේ ආගම්වල උද්දීපනය ඇතිකරන්නට විශාල කාර්යභාරයක් ඉටු කළා 1956න් පසුව. දැන් අපි පරිගණක විශාල වශයෙන් මේ රටේ පාවිච්චි කරනවා. පරිගණක අවශ්‍යයි. නමුත් අපට අපේ අද තියෙන වර්ධන වේගයේ ප්‍රමාණයත්, වර්ධනයේ මට්ටමත් ඊට ගැළපෙන ආකාරයට අපිට මේ පරිගණකය යොදා ගන්න තිබෙනවා. අපේ දරුවන්ට පරිගණක ශාස්ත්‍රය උගන්වන්න ඕන, භාෂාව වගේම පරිගණකය වගේම භාෂාවත් උගන්වන්න ඕන. අපේ දේශීය භාෂාවන් දෙකක් තිබෙනවා. ඒ වගේම මෙවලමක් හැටියට ඉංග්‍රීසි භාෂාවත් උගන්වන්න ඕන. මේ ත්‍රි භාෂා ඉගැන්වීම සිදු කිරීමේදී හා පරිගණකය පිළිබඳ දැනුම ලබා දීමේදී අපි හරියාකාර තුලනයක් පවත්වාගෙන යා යුතුයි. අපි පරිගණකයේ දැනුම ලබා දීමට, ඒ වගේම ඒකත් එක්ක ඉංග්‍රීසියේ දැනුම ලබා දීමට මුළු මනින්ම අපි යොමු වෙලා අපේ රටේ අපේ මව් භාෂාවන් දියුණු කර ගැනීම, ඒ මව් භාෂාවන්ගෙන් අපේ දරුවන්ට ලැබිය යුතු අධ්‍යාපනය ලබා දීම ආදිය යටට වැටුණොත් අපි නැවතත් එන්නේ එක්තරා විදියකට අර යටත්විත්ත යුගයට සමාන කාලයකටයි. දැන් මේ ඉංග්‍රීසි භාෂාව අපිට ඉතාමත්ම වැදගත් මෙවලමක් හැටියට, අනික් අතට අපේ මව් භාෂාවන් අපිට වැදගත් අපේ සංස්කෘතියේ මුදුන් මල්කඩක් හැටියට. මෙන්න මේ වෙනසත් අඳුන ගනිමින් විද්‍යාවත් ශාස්ත්‍රයත් පරිගණකයක් ඉංග්‍රීසි භාෂාවක් මේ සියල්ලම අපේ දැනුම වර්ධනය කර ගැනීම අපේ දැනුම පුළුල් කර ගැනීම සඳහා අපට අවශ්‍ය කරන අතර අපේ භාෂාවන් අපේ සංස්කෘතික පසුබිම මේවා ගැන අපේ දැනුම වර්ධනය කරගැනීමෙන් තොරව අපේ ජාතික අනන්‍යතාවයක් ඉතුරු වෙන්නේ නැහැ. එනිසා අපි අවධාරණය කරනකොට යම් යම් දියුණුවේ පියවරයන් ඒවා නිසියාකාර තුලනාත්මක අවධාරණයක පිහිටුවා ගත යුතුයි. අපට තිබෙන ලොකුම බාධාව මේ ත්‍රයි භාෂා දැනුම වර්ධනය කරගැනීමට අපි යටත්ත්වයක් ඇටියට බොහොම අපේ භාෂාව යටපත් කළා. ඉංග්‍රීසි භාෂාව රාජ්‍ය භාෂාව ඇටියට ක්‍රියාත්මක කරමින් තිබුණා. එයින් මිදුණු වහාම 1950 ගණන් වල ඒ ඇතිවෙච්ච සංස්කෘතික දේශපාලන විප්ලවයෙන් අපි මේ රටේ අපේ භාෂාවන් රාජ්‍ය භාෂාව කරගත්ත. සිංහලය රාජ්‍ය භාෂාව කරා, පසුව දමිලත් රාජ්‍ය භාෂාවක් බවට පත් කළා. එසේ කිරීම මේ රටේ ඇතිවෙච්ච විශාල පුනර්ජීවනයක්.
ගරු ඇමතුමනි, තව විනාඩි දෙකයි ඔබතුමාට.
ඒ නිසා ඒ පුනර්ජීවනයත් සමග මේ රටේ ඇතිවිය යුතු ඒ භාෂාවන්ගේ දියුණුවත් ඉංග්‍රීසි භාෂාව දැනගැනීමේ උවමනාව මේ තුන එකට එකතු කරගෙන ඉදිරියට යෑමට අපට තුලනාත්මක හැකියාවක් නොතිබීමේ ගැටලුව නිසා අපි එක්තරා පසුබෑම ගේන්නවා. මම හිතන්නේ මේ භාෂා දෙපාර්තමේන්තුව, භාෂා කොමිසම, භාෂා පුහුණු ආයතනය, රාජ්‍ය සේවකයින්ට විශාල දැනුමක් ලබා දෙන්න ඉංග්‍රීසි, සිංහල, දෙමළ භාෂා තුනම දැනගන්න පුළුවන් තත්වයකට ඔවුන් පුහුණු කර ගැනීම අපට අවශ්‍යයි. මොකද හැම ජනවර්ගයටම හැකියාවක් තිබෙන්න ඕන. ඕනම තැනක මේ රටේ ගියාම තමන් දන්න භාෂාවෙන් තමන්ට කටයුතු කරන්න පුළුවන් රාජ්‍ය නිලධාරීන් ඉන්න ආයතන. මෙන්න මෙවැනි තැනකට ගන්න උවමනාව තිබෙන්න අපේ ජාතික එක්සත්කමට අවශ්‍ය පසුබිම පදනම දමා ගැනීමටයි. ඒ සඳහා අපි ගුරුවරුන් අවශ්‍යයි පුහුණු වෙච්ච. ඒ ගුරුවරුන් පුහුණු කරන්න අවශ්‍යයි. ඒ සඳහා මේ ආයතන වඩ වඩාත් අපට පාවිච්චි කරන්න පුළුවන්. එසේ පාවිච්චි කරමින් මේ ගුරුවරු පුහුණු කරගත්තේ නැත්නම් මේ භාෂා තුනෙන්ම දරුවන්ට උගන්වන්න අපි ඇත්තටම මේ හැමදාම කතා කරන මේ ජාතික එක්සත්කමත් අපේ රටේ දියුණුවත් මේ කියන කාරණාවලදී අපි පසුබෑමක නිරත, අපි පසුබෑමකට යට වෙනවා. එනිසා අපේ උසස් අධ්‍යාපනය, මම අප්‍රිකාවේ ගිය වෙලාවේ දැක්කා ඒ රටවල ජාතික භාෂාවන් නැති වෙලා ගියේ. ඇයි? ඉංග්‍රීසියෙන් පමණයි උසස් අධ්‍යාපනය. එනිසා අපිට මේ රටේ උසස් අධ්‍යාපනයේදී මව් බසයි ඉංග්‍රීසි බසයි දෙකම යොදාගෙන උගන්වන්න පුළුවන් ගුරුවරුන් අපට අවශ්‍යයි. එවැනි ගුරුවරුන් නීතියොත් තමයි මේ අපේ මව් භාෂාවන් රැකෙන්නේ. සිංහල වේවි, දමිළ වේවි, එසේ රැකෙන මව් භාෂාවන්ගේ දියුණුවත් සමගයි අපේ රටේ දියුණුව ඇතිවිය යුතු. අපේ රටේ දියුණුවක් තියෙන්න බෑ අපේ භාෂාවන්ගේ හා අපේ උරුමයන්ගේ හා අපේ සංස්කෘතියෙන් වියුක්තව. ඒ නිසා මම අපේ මේ ඇමතුමාගේ හැකියාවත් නායකත්වයත් මේ වෙනුවෙන් අවශ්‍ය ප්‍රමාණයට ලැබේවිය කියලා විශ්වාස කරනවා. රටේ දියුණුව සමස්ත දියුණුවක් බවට පත් කිරීමට අවශ්‍ය එකතු කිරීම කරන්න. ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු උද්දික ප්‍රේමරත්න මහතුමා, ඔබතුමාට විනාඩි 7යි.
එතකොටම මම විශ්වාස කරනවා අද දවස මගේ ජීවිතේ ඉතාමත් වාසනාවන්ත දවසක්. මොකද සංස්කෘතික අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයේ වෙලාවේ මගේ කුලකය නියෝජනය කරමින් අදහස් ඉදිරිපත් කරන ලැබීම, ඒ වගේම ඒ මොහොතේ මූලාසනාරූජව ඒ කුලකයම නියෝජනය කරන මහිතවත් සහෝදර සංජීව එදිරිමාන්න සිටීමත් මං හිතනවා ලොකු වාසනාවක්, සතුටට කාරණාවක්. ඇත්තම වර්තමානයේ විචාරකයන්, ඒ වගේම ලෝකයේ විද්වතුන් ප්‍රකාශ කරන අන්දමට ඕනෑම කලාවක් සඳහා නිශ්චායකයන් හතරක්, ඒ කියන්නේ ඕනෑම කලාවක් කලාවක් මේකයි කියලා හඳුන්වා දෙන්න කොන්දේසි හතරක් ඔවුන් ඉදිරිපත් කළා තියෙනවා. දේශපාලනය, එහි තිබෙන මනෝවිද්‍යාත්මක භාවය, ඒ වගේම තාක්ෂණ භාවය, ඒ වගේම ආර්ථික භාවය, ඒ කරුණු හතර. ඒ වගේම වර්තමානයේ විද්වතුන් සහ විචාරකයන් සිනමාව හඳුන්වන්නේ 15 වන සතවර්ෂයේ ලෝකයේ මුද්‍රණ යන්ත්‍රය සොයාගත්තට පස්සේ මානව චින්තනය හැසිරවීමෙහිලා ඉතා වැදගත් බලපෑමක් එල්ල කරන ප්‍රබලම මාධ්‍ය විදිහට, ඒ කියන්නේ පුවත්පත් ලේඛන වලට විශාල තැනක් දෙනවා. එතනින් එහාට ගියාම දෙවනුව මේ මානව චින්තනයට ප්‍රබල දායකත්වයක් දෙන හැසිරවීම වෙනුවෙන් ප්‍රබල දායකත්වයක් දෙන්නේ සිනමාව බවටයි. අපි මේ කතා කරන අවස්ථාවේ ඉතා මෑතක අපිට ලොකු උත්සවයක් තියෙනවා ලෝකේ සමරන්න. ඒ තමයි මේ එළඹෙන දෙසැම්බර් 28 වෙනිදාට ලෝක සිනමාවට අවුරුදු 125ක්. ඒ කියන්නේ 1895 ප්‍රංශයේ පැරිසියේ ග්‍රෑන්ඩ් කැෆේ කියන හෝටලේ තමයි පළවෙනි සිනමා දර්ශනය ලෝකේ පවත්වන්නේ. ඒක තනි රීලේ චිත්‍රපටයක් විදිහට තමයි ලෝකයේ පළවෙනි චිත්‍රපටය ආරම්භ කරන්නේ. එදා පටන් අවුරුදු 52කට පස්සේ තමයි අපේ රටේ සිනමාව ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ 1947 කඩවුණු පොරොන්දුව චිත්‍රපටය හරහා තමයි අපේ රටේ සිනමාව ආරම්භ වෙන්නේ. එතෙන් පටන් අද දක්වා අපේ රටේ සිනමාවට බොහෝ ප්‍රශ්න ගැටලු බොහෝමයක් තිබිච්ච බව අපි හැමෝම ඉතා හොඳින් දන්නවා. ඒවා විවිධ අවස්ථාවන් වල සාකච්ඡාවට භාජනය වෙලා තියෙනවා, ඉල්ලීම් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේ ප්‍රතිඵලයක් විදිහට එවකට 70.72 අග්‍රාමාත්‍ය ධූරය හොබවපු සිරමාව බණ්ඩාරනායක මැතිණිය විසින් මේ නිර්මාණ ශිල්පීන්ගේ ඉල්ලීමක් ඉෂ්ට කිරීම වෙනුවෙන් ජාතික චිත්‍රපටි සංස්ථාව බිහි කරනවා. කර්මාන්තයක් විදිහට චිත්‍රපටි සංස්ථාව ගොඩනැගීමේ අවස්ථාවේ මත, ඒ කියන්නේ කෘෂි කර්මාන්තය, ඒ වගේම වානේ කර්මාන්තය, එවැනි වූ අනිකුත් කර්මාන්ත සේම සිනමා කර්මාන්තයටත් කර්මාන්තයක් විදිහට එවකට පැවති රජයේ පියාපත් අතරට ගන්නවා ජාතික චිත්‍රපට සංස්ථාව බිහි කිරීමෙන් අනතුරුව. එහි ප්‍රතිඵලයක් විදිහට අපේ රටේ සිනමාව ඉතා වේගයෙන් ශීඝ්‍රව ප්‍රේක්ෂකයන් අතරට ගමන් කරන්න පටන් ගන්නවා. ඒ අනුව 79 අවුරුද්දේ සංඛ්‍යාලේඛන අරගෙන බැලුවොත් ලංකාවේ ජනගහනයට වඩා වැඩි ප්‍රමාණයක් සිනමාව රසවිඳලා තියෙනවා ප්‍රේක්ෂකයන් විදිහට චිත්‍රපටි නරඹලා තියෙනවා. ඒ කියන්නේ කෙනෙක් දෙපාරක් තුන්පාරක් හතරපාරක් චිත්‍රපටි නරඹීමට චිත්‍රපටි ශාලාවලට ගිහිල්ලා තියෙනවා. ඒක මං හිතනවා මෙතන ඉන්න ප්‍රවීණ නිෂ්පාදකවරු අපේ කර්මාන්තය ඇතුලේ මේ සභාවෙත් ඉඳලා තියෙනවා සහ මේ වෙනකොටත් ඉන්නවා. ඒ වගේම රංගන ශිල්පීන් ඉන්නවා මේ කර්මාන්තයෙන් ආපු මම ඇතුළු බොහෝ දෙනෙක්. මං හිතනවා නියෝජ්‍ය කතානායක ධූරේ පවා හෙබෙව්වා ගාමිණී ෆොන්සේකා අපේ සිනමා කරුවා. එවැනි වූ බොහෝ පිරිසක් මේ කර්මාන්තයේ හරහා මේ රටට දායක වෙලා තියෙනවා. ඒ වගේ තමයි ලෝකේ ගත්තත් ඇමරිකාවේ රොනල්ඩ් රේගන් ජනාධිපතිතුමා වගේම ඉන්දියාවේ ගත්තත් නර්ගීස්, ඒ වගේම අමිතාබ් බච්චන්, රාජේෂ් ඛන්නා වැනි බොහෝ පිරිසක් මේ කර්මාන්තයෙන් ලෝකයට දායද වෙලා තියෙනවා. නමුත් අද වෙනකොට අපේ රටේ සිනමා කර්මාන්තය පිළිබඳව බොහොම කඩාවැටිච්ච විදිහට තමයි අපිට අදහස් දක්වන්න තියෙන්නේ. නමුත් අපිට විශ්වාසයක් තියෙනවා සහ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් සංස්කෘතික අමාත්‍යාංශය තියෙන්නේ අගමැතිතුමා යටතේ. බෙහෙවින්ම අපේ කලා ශිල්පීන් ආදරය කරන එතුමා, සත්‍ය වශයෙන්ම එතුමා තුළත් කලාකරුවෙක් ඉන්නවා. ඒ නිසා අපිට විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් තියන්න පුළුවන් මේක කර්මාන්තයක් විදිහට කලාව සහ සිනමාව ආර්ථික වශයෙන් ගොඩනගන්න එතුමාගේ දායකත්වය අපිට ලැබෙයි කියලා. හේතුව තමයි වර්තමානයේ අපේ ශිල්පීන් කිසිම කෙනෙකුට පිළිගැනීම තිබ්බත්, සෙල්ෆියක් ගත්තත්, මොනව කරත් මල් මාල දාලා පිළිගත්තත් බැංකුවකින් ලෝන් එකක් ගන්න බෑ.
ගරු මන්ත්‍රීතුමනි, තව විනාඩි දෙකයි.
ඒකට හේතුව තමයි මේක වෘත්තියක් විදිහට, ප්‍රොෆෙෂන් එකක් විදිහට අපේ රටේ ස්ථාපිත වෙලා නැහැ. ඒ නිසා වෙන්ම මේ කොවිඩ් වසංගතයත් එක්ක මේ මොහොතේ 5000කට වැඩිය ශිල්පීන් ප්‍රමාණයක් අවතැන් වෙලා ඉන්නා, විශේෂයෙන් ආර්ථික වශයෙන් අපේ මේ කර්මාන්තයේ නියැලෙන කුසලතාපූර්ණ ශිල්පීන්. අපි අධ්‍යාපනයේ කතා කරන්නේ දැනුම කුසලතා පිළිබඳව. ඒ නිසා කුසලතාපූර්ණ ශිල්පීන් මේ ශිල්පීය දැනුමෙන් තමගේ ආර්ථිකය ගොඩනගන පිරිස වෙනුවෙන් මම හිතනවා අපි මේ අවස්ථාවේ මේ රජයේ යටතේ ලොකු අවධානයක් යොමු කළ යුතුයි. මම විශ්වාස කරනවා අතිගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් දියත් කරයි සහ අපි ඒ වෙනුවෙන් අදහස් යෝජනා බොහෝමයක් ඉදිරිපත් කරන්න සූදානමින් ඉන්නවා. ඒ වෙනුවෙන් අපිට උදව් කරයි කියන විශ්වාසය සහ බලාපොරොත්තුව තියෙනවා. විශේෂයෙන් නිෂ්පාදකයන් රැකගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. මීට පෙර පැවති ආණ්ඩුව, ඒ කියන්නේ අද වර්තමාන විපක්ෂය විසින් නිෂ්පාදකයන්ට නැවතත් ඒ බදු පනවලා තියෙනවා. මගේ මා හිතවත් සිනමා ශිල්පිනිය මතක් කරා වගේ, ගීතා කුමාරසිංහ මහත්මිය මතක් කරා වගේ ඒ බදු නැවතත් පනවලා තිබ්බා ඒ ආණ්ඩුව යටතේ. ඒ නිසා ඉල්ලීමක් කරන්න කැමතියි නැවතත් නිෂ්පාදකවරුන් දිරිගැන්වීම, ආයෝජකයින් නැතුව අපිට මේ වැඩේ ඉදිරියට කරගෙන යන්න අමාරුයි. ඔවුන් දිරිගැන්වීම උදෙසා ඒ බද්ද පුළුවන් තරම් ඉවත් කළ දෙන්න පුළුවන් එක වටිනවා. මොකද අනෙකුත් සියලුම කර්මාන්තවලට බදු සහන, තාක්ෂණික දැනුම දීම, ඒ සියලු අවධානය යොමු වෙනවා. නමුත් මේ කුසලතාවයේ තියෙන මේ කුසලතාවයේ හරහා මේ කර්මාන්තයේ නියැලෙන පිරිසට ඒ අවධානය ටිකක් ලැබෙනවා අඩු බවක් තමයි අපිට දැනලා තියෙන්නේ. චිත්‍රපටයක් අවසානයේ අපි නාමාවලිය ගත්තොත් එතන ඉන්නේ සියලු දෙනාම වෘත්තිකයන්. මම හිතනවා 200කට 300කට අධික ප්‍රමාණයක් එක චිත්‍රපටියක රැකියාවේ නියැලෙනවා.
ගර්භාන්තරිතමනේ කාලය අවසන්.
ඒ සියල්ලත් එක මේ කර්මාන්තය ආර්ථික වශයෙන් ආර්ථික කලාව ආර්ථිකයක් විදිහට ගොඩනැගීමේ අත්‍යවශ්‍යතාවය තියෙනවා. එවෙනුවෙන් අපේ මැදිහත් වීම තියෙනවා. එවෙනුවෙන් මම විශ්වාස කරනවා අතිගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා එතුමන්ලාගේ අවධානය පැහැදිලිවම යොමු කරයි කියලා. බොහොම ස්තුතියි.
ස්තුතියි.